Thank you very much. ගරු නියෝජ කතානායකතුමනි, මේ විවාදයේ අපි අද උදේ කතා කරගත්තී විශේෂයෙන්ම ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා අපේ රට මොන වගේ තත්ත්වයක ඉඳලා මොන වගේ තත්ත්වයකට යනවද කියලා ඉතාමත් හොඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒකට අවාසනාවන්ත ලෙස ප්‍රතිචාර දක්වපු විපක්ෂ නායකතුමා ඉතාමත් අවිද්‍යාත්මක ප්‍රකාශ කිහිපයක් සිද්ධ කරලා නැවතත් අර පරණ පුරුදු දේශපාලන කතාවම සිද්ධ කරා. අපි ජාතික ජන බලවේගයේ ආර්ථිකය නිර්මාණය කරද්දිම අපි තේමාව විදිහටම දාගත්තේ රෙසිලියන්ට් ඉකොනොමි කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ විචල්‍යතාවයන්, ලෝකයේ වෙනස් වීම් දැන් නියතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ uncertainty is the certainty. ඒ කියන්නේ මේ තියෙන වෙනස් වීම් අපිට පාලනය කරන්න බැරි වුණත් වෙනස් වීම් එක්ක රටක් කොහොමද ශක්තිමත් වෙ ඉස්සරහට යන්නේ කියන ආර්ථික ගමන ශක්තිමත් කරන්න තමයි ජාතික ජන බලවේගයේ මැදිහත් වුනේ. මොකද දශක ගාණක් මේ ඉදිරිපෙළ නැති මන්ත්‍රීවරු ඇත්තටම කීප දෙනා ඉන්නේ මේ රට ගොඩනගන්න කියලා. ප්‍රධාන ආර්ථිකයක පදනම් තුනක් තියෙනවා. එකක් තමයි ආහාර සුරක්ෂිතතාව. ඇති කරලාද? නැහැ. බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරලාද? නැහැ. මූල්‍ය ස්ථාවරත්වය ඇති කරලාද? නැහැ. දශක ගාණක් මේගොල්ලෝ ආර්ථිකය කළමනාකරණය කරලා ඔන්න ඔය අපේ ආර්ථිකයක තියෙන ඕන මූලික ගුණාංග තුනම නැති කරලා තමයි රට අවසාන වශයෙන් බංකොලොත් කරලා අතහැරලා දාලා ගියේ, දුවලා පැනලා ගියේ. එතකොට මෙතනදී විපක්ෂ නායකතුමා ඉතාමත් සාවාද්‍ය ප්‍රකාශ කීපයක් කරා. ඒක හයිලයිට් කරන්න ඕනේ. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න, ආර්ථිකය ගැන සහජ දැනුමක් තියෙන සමාජයේ ඒ ජනතාවට තේරුම් ගන්න අවම වශයෙන්. එතුමා කිව්වා 2028 වෙනකොට බිලියන 3.5ක් ගෙවන්න තියෙනවා, අපිට ඒක ගෙවන්න බෑ කියලා. ඒක අමූලික අසත්‍ය ප්‍රකාශයක්, සාහසික ප්‍රකාශයක්. මොකද මේ රට ව්‍යවසායකයන්ට එන්න කියනකොට, ව්‍යාපාර වර්ධනය කරන්න කියනකොට අවිනිශ්චිතතාවයක් රට වෙනුවෙන් ඇති කරන්නේ මේ විපක්ෂ නායකතුමා. මොකද අපි ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.9ක් 3.9ක් ණය විදිහට ගෙව්වා. එතකොට මේ ජනවාරිවල අපනයන වැඩි වෙලා නම්, මේ ජනවාරිවල සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා නම්, මේ ජනවාරිවල ඍජු ප්‍රවේශන වැඩි වෙලා නම්, ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ නැත්තම් 2024ට වැඩිය 25 ආයෝජන වැඩි වෙලා නම් කිසිදු තර්කයක් නැහැ 2028 වෙනකොට අපිට බිලියන 3.5ක් ගෙවන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වගේ සාවාද්‍ය ප්‍රකාශ කරමින් මෙන්න මෙහෙම දෙයක් කිව්වා. අපි ආපු දවස් ඉඳලා කිව්වලු, ඔව් ඕගොල්ලෝ ආපු දවස් ඉඳලා උදේ රෑ ප්‍රාර්ථනා කරා පෝලිං හැදියන් රට බංකොලොත්තුයන් කියලා. ඉතින් ඒ නිසා මේ බොහොම සතුටට පත් වෙලා තියෙනවා සමහර අය කොහොම හරි පෝලිමක් හැදිච්චෙක් ගැන. දැන් මෙතන ඉන්නවා කීප දෙනෙක් මයික් පලනවා ගිහිල්ලා පෝලිං ගැන කතා කර. මේ පෝලිමක් හැදෙනකල් බලන් හිටියේ මොකද? අවුරුදු එකහමාරක් ගියා පෝලිමක් දකින්න. මොකද ඔය පෝලිං නැතුව, මේ ආර්ථිකයේ විචලතාවයක් නැතුව මේකට ජීවිතේට මේ බලය ගන්න බෑ කියලා දන්නවා. දේශපාලනය කරන්න විභවයකුත් නැහැ. මොකද අපිට වඩා හොඳ වෙන්නද? වංචාව දූෂණය නැහැ කියන්නද? ප්‍රසම්පාදන ක්‍රමවලින් ඉස්සරහට ගනුදෙනු කරන්න කැමතියි කියන්නද? දේශපාලන පත්වීම නවත්වන්න පුළුවන් කියන්නද? කිසි දෙයක් කියන්න බෑ. මේ ජනතාව, මේ රටේ ජනතාව ඉල්ලපු ආර්ථික සමාජ දේශපාලන වෙනස ජාතික ජන බලවේගය ස්ථාපිත කරාට පස්සේ මේගොල්ලොන්ට දේශපාලනයක් නැහැ. ඒ නිසා දැන් බලන් ඉන්නවා කාගෙහරි මාර්ගයෙන් පෝලිමක් ඇති කරගන්න, ඒකට තෙල් දාන්න, ඒගොල්ලොන්ගේ නාලිකා දෙක තුන අරන් ගිහිල්ලා මිනිසුන්ගේ වොයිස් කට් ගන්න. ඒක තමයි දැන් අවුරුදු එකහමාරක් බලන් හිටියේ අනේ පව්, ඒකට අවස්ථාවක් ලැබුණා. නමුත් ඒ අවස්ථාව වැඩක් නැහැ කියන එක ජනාධිපතිතුමා ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ කතා කරනවා සිනාරියෝ ප්ලෑනින් කරන්න ඕනලු, කන්ටින්ජන්ටි ප්ලෑනින් කරන්න ඕන. මගේ අම්මේ එහෙම කරා නම් 1990 ඉඳලා ලංකාව සිංගප්පූරුවක් වෙලා. 2015 ISP ණය ගන්නකොට කරාද කන්ටින්ජන්සි ප්ලෑන්? 2015 10/7 ISP ණය ගන්නකොට කරාද සිනාරියෝ ප්ලෑන්? ලංකාවට ඉන්ෂුරන්ස් ක්‍රමයක් නැහැ. දිත්වාවහම ඒක එක්ස්පෝස් වුණා. මේ වගේ අර්බුදයක් ආවහම තෙල් ටැංකිය වල ප්‍රශ්නයි, නල පද්ධති වල ප්‍රශ්නයි එක්ස්පෝස් වෙනවා. මොකක් හරි හදිසියක් වුණා, මිනිසුන්ගේ දරිද්‍රතාවයේ ප්‍රශ්නයක් විදිහට එක්ස්පෝස් වෙනවා. මොනවාද මේගොල්ලෝගේ කන්ටින්ජන්ටි ප්ලෑන්? මේගොල්ලෝ තනිකරම ගියේ එක් එක් කාලේ එක් එක් නායකයා අත්නෝමතික තීරණ ගත්තා. මේ වන්දිබට්ටයෝ ටික ඒවට අතිස්සුවා. ඒක තමයි මේ අපේ රට ගියපු අමාර්ගය. එහෙම නැතුව ප්‍රතිපත්තියක කියන මාර්ගයක් නැහැ. ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙත් නැහැ, ක්‍රියාත්මක කරගන්නත් බැරි වුණා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය යටතේ තමයි විශේෂයෙන්ම වර්තමාන ආර්ථිකයේ වර්තමානයේ අපි මේ ව්‍යුහාත්මක ප්‍රශ්න වලට විසඳුම් ගේන්නේ. ඩිජිටල්කරණය කරන්නේ ඒක නිසා, මාර්ග පද්ධතිය විද්‍යාත්මකව දියුණු කරන්නේ ඒක නිසා, බලශක්ති යටිතල පහසුකම් දියුණු කරන්නේ ඒ නිසා, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නේ ඒ නිසා. මේ සියලුම ක්‍රියාමාර්ග සිද්ධ වෙන්නේ මේ ආර්ථිකයේ දිනෙන් දින ඉහළට යන මේ මහා බැංකු වාර්තාව ජනවාරි මාසේ මම සභාගත කරනවා. සෑම ශේෂ්ත්‍රයේ ඉදිරියට ගිහිල්ලා තියෙන ගිය ජනවාරි මාසයට ඉස්සෙල්ලා වෙළඳ ශේෂයේ අගය වැඩි වෙලා තියෙනවා, රෙමිටන්සස් වැඩි වෙලා තියෙනවා මිලියන 756කින්. ඒ වගේම අපේ ග්‍රොස් ඔෆිෂියල් රිසර්වස් 2.68න් එතනින් ඉස්සරහට යනවා. අපේ ඉම්පෝර්ට් කවරේජ් එක දැන් මෙතන මැරෙන්න හැදුවට අපේ ඉම්පෝර්ට් කවරේජ් එක තියෙනවා 3.8. ඉතින් මේ රිසර්වස් බිල් කරගෙන මේ ඉස්සරහට යන ගමන තමයි මේ වෙලාවේ ඇවිල්ලා විවිධ ප්‍රකාශ කරමින් මොකක් හරි විචලිතතාවයක් ලංකාවේ හරි ආර්ථිකයෙන් පිට හරි අරගෙන උත්සාහ කරනවා ජනතාව කුලප්පු කරන්න. ඒ වුණාට අපි දන්නවා අපේ රටේ ජනතාව ඉතාමත් බුද්ධිම දේශපාලන තීරණයක් ගත්තා. ඒ දේශපාලන තීරණයක් මත ඔවුන් සිටිනවා. ඒ නිසා ඔය මාධ්‍ය භාවිතා කරලා වොයිස් කට් අරගෙන ජනතාවගේ මතය වෙනස් කරන්න බෑ කියන එක අපිට පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන තවත් සුවිශේෂී කාරණයක් පිළිබඳ තමයි අද මේ පනත් කෙටු මේ වෙනස්කම් සංශෝධනය සිද්ධ වෙන්නේ. 2017 අංක 12 දාන්න විදේශ විනිමය පනත 22 වගන්ති යටතේ නිකුත් කරන නව විනිමය නීති. අපි දන්නවා නව විනිමය පාලන පනතක් තියෙනවා. ඒක දැන් ඉතාමත් සක්‍රීය ආකාරයෙන් මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනවා. අපි රටේ මුදල් නැති වෙච්ච කාලේ, බංකොලොත් වෙච්ච කාලේ, විදේශ විනිමය නැති වෙච්ච කාලේ තහංචි වගයක් පැනෙව්වා. ඒ තහංචි වගයක් පැනෙව්වා විදේශීය ගිණුම් හිමි පුද්ගලයන්ට හා විදේශ විනිමය ගිණුම් හිමි ව්‍යාපාරවලට මේ රටෙන් ප්‍රාග්ධන වියදම් විදියට වෙන රටක ආයෝජනය කරන්න හෝ ගෙනියන්න තියෙන සීමාවන් පැමිණෙනවා. එතකොට අපි පහුගිය වසර තුලම පේන්න තියෙන්නේ මේ සීමාවන් අපි එකින් එක ලිහිල් කරනවා. මේකේ තේරුම තමයි අපි විනිමය වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා කියන. අනික් එක මෙතනදී අපි සිග්නල් එකක් දෙනවා විදේශ ආයෝජකයන්ට, මේ රට දැන් සාර්ථක ගමනක් යනවා, ඕගොල්ලොන්ගේ ආයෝජන ගේන්න, ඒ වගේ විදේශ විනිමය වලින් ආනයනය කරන අපේ රටේ ආයතන වලට දැන් ඔබට මීට කලින් තිබ්බේ ඩොලර් ලක්ෂ 2ක් ගෙනියන්න අවස්ථාවක්, දැන් ඒක ලක්ෂ 5 දක්වා වැඩි කරලා තියෙනවා. පුද්ගලික ගිණුමක් නම් 20,000 25,000ට වැඩි කරලා තියෙනවා. මේකෙන්
හර්බර් චතුරංග අභිෂේකය, you have 2 more minutes.
බොහොම ස්තුතියි. මේ කියවෙන්නේ අපි ආර්ථිකය කොහොමද ප්‍රසාරණය කරගන්නේ කියලා. ඒතර ඒ ආර්ථිකය ප්‍රසාරණය කරනකොට විදේශ ආයෝජන එන්නත් අපි මේ වෙලාවේ ලංකාවේ කාර්මාන්ත කරුවා දිරිමත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ විදේශ රටවල් වල ආයෝජනය කරලා අපේ සන්නාමය එහෙ පැල කරන්න. ඒක අපිට දිනෙන් දින පේනවා. වසරෙන් වසර අපේ රටේ ආයතන වෙනත් රටවල් වල ගිහිලා කර්මාන්ත මිලදී ගන්න. අපේ රටේ ආයතන වෙනත් රටවල් වලට ගිහිලා තමන්ගේ සන්නාමය ඒ වෙළඳ පොලේ සාක්ෂාත් අපේ ඇඟලුම් සන්නාමයක් මේ වෙනකොට ඇමරිකාවේ ඔවුන්ගේ ප්‍රසාරණය කරා. පහුගිය සතියේ අපේ බිස්කට් ආශ්‍රිත කර්මාන්තයක් වෙනත් රටක කර්මාන්ත ශාලාවක් මිලදී ගත්තා. මෙන්න මේ උනන්දුව ධෛර්ය දෙන්න තමයි මේ වෙනස්කම් අපි කරලා මේ මිලියන ලක්ෂ 500 දක්වා තමන්ගේ ආයෝජන වෙනත් රටවල් වල කරන්න අවශ්‍ය කරන නිදහස ලබා දෙන්න. එතකොට රටක් දියුණු වෙනකොට ආයෝජන කැඳවන්න නම් ඒ ආයෝජන ගේන අයට, ආයෝජන නැත්තම් විදේශ විනිමය උපයන අයට පුළුවන්කමක් තියෙන්න ඕනේ තමන්ට අවශ්‍ය වෙලාවට වෙනත් තමන්ගේ වෙනත් රටවල් ආයෝජනය කරන්න මේ මුදල් නිදහසේ අරන් යන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ වෙනස හරහා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා තව තවත් මේක නිදහස් කරන්න. ඒක හරහා තමයි ආයෝජන වලට සුදුසු අපසරියක් ලංකාවේ ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ රට ඉතාමත් සායි තැනක ඇවිල්ලා ජනාධිපතිතුමා පැහැදිලි කරා වගේ ලෝකයේ තියෙන විචලිතතාවයන්ට මුහුණ දෙන්න පුළුවන්, රෙසිලියන්ට් ඉකනොමි එකක් හදන එක. ඒ කියන්නේ වෙනත් විචල්‍යතාවයන් මොන දේ වුණත් ඉක්මනට අපිට ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්න පුළුවන් කියන එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන තොග ප්‍රමාණයක් තියෙනවා, අවශ්‍ය කරන වෙනස්කම් ප්‍රමාණයක් අපිට කරන්න තියෙනවා. ඒ අවශ්‍ය කරන වෙනස්කම් ප්‍රමාණය කරනවත් එක්කම අපි ආර්ථිකයේ දැවැන්ත ප්‍රසාරණාත්මක ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ නිසා මේ වසරේ ආර්ථික වර්ධනය, මේ වසරේ අපනයන ඉලක්කය, මේ වසරේ විදේශ සංචිත විදේශ ප්‍රේෂණ, ඒ වගේම සංචාරක අරමුණු සාක්ෂාත් කරගන්න රට මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වීමේදී රජයේ පමණක් නෙමේ විපක්ෂයේ කාර්යභාරය තියෙන්නේ විද්‍යාත්මකව ප්‍රැග්මැටිකලි මේකට මැදිහත් වෙන්න. එහෙම නැතුව එක එක ස්ටේට්ස්මන්ස් දාලා උත්සාහ කරලා බලනවා රජය ගැටවන්න විවිධ රාජ්‍යයන් එක්ක. අපි සෑම රාජ්‍යයක් එක්කම ඉතාමත් හොඳ සහසම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ලෝකයේ සිදුවන වෙනස්කම් අපිට වෙනස් කරන්න අමාරුයි. ඒ නමුත් ඒ වෙනස්කම්ට සාපේක්ෂව අපි ඉතාමත් විචක්ෂණශීලීව ප්‍රතිපත්ති ගරුකව මේ ආර්ථිකය මෙහෙවනවා. ඉතින් මේ ආර්ථිකය මෙහෙවන එකට ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ඉලක්කම් සහ මේ ශක්තිය ආර්ථිකයේ විභව. ඒ නිසා කිසි කෙනෙකුට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඉතාමත් හොඳින් කළමනාකරණය කරන්න අවශ්‍ය කරන සියලුම කාරණා රජයේ විසින් මේ වෙනකොට සාක්ෂාත් කරලා තියෙනවා. විපක්ෂයේත් සහ අපි ඉල්ලා සිටිනවා මේ රට දියුණු රටක් බවට පත් කරන්න.